Honorable Sujit Sanjay Perera, you have 10 minutes.
ගෞරවනීය කතානායකතුමනි, ආරණ අපනන පාලක පනත යර්ථේ යම්නම් සංශෝධන කරන අවස්ථාවේදී සම්බන්ධ අදහස් දක්වන අවස්ථාව ලැබීම ගැන මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය රජයේ කාලේ වාහන ආනයනයේ සීමා කරලා තිබුණ අවස්ථාවේදී, ඒ වගේම තහනම් කරලා තියෙන අවස්ථාවේදී අපිට මතකයි විශේෂයෙන්ම මේ කාලේ හිටපු විපක්ෂයේ හිට එනකොට අපේ ජනාධිපතිතුමත් ඒ වගේම දැන් ඉන්න වර්තමාන ඇමතිවරුත් කිව්වේ මොකද්ද? අපි බලයට පත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම වාහන ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙනවා කියලා. එදා කිව්වම හිතන්නේ අපේ ඒවකට තිබු ආණ්ඩු දැඩි ලෙස විවේචනය කරන්න කටයුතු කෙරුවා. ඒ කාලේ අපේ රටේ ජනතාවට වාහනයක් ගේන්න අවස්ථාව සලසා දෙන්නේ නැහැ කියලා. ඒ වගේම මට මතකයි වර්තමාන ඇමතිවරු කිව්වා වාහනයක් රුපියල් ලක්ෂ 12කට විතර ගෙනත් දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ගෙනත් දෙන්න මේ වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියලා තමයි එදා ප්‍රකාශ කෙරුවේ. ඒ වගේම අපිට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා ජපාන් බයිසිකලයක් ගේන්න අපේ රටේ තරුණ තරුණිය බොහොම ආසාවෙන් ඉන්නේ. ඒකට අවස්ථාව ලබා දෙන්න මේ වර්තමාන පාලකයන්ට හැකියාවක් නැහැ කියලා තමයි එදා ප්‍රකාශ කෙරුවේ. ඉතින් මට අද අහන්න තියෙන තමුන්නාසලගෙන් මේ ඉන්න වර්තමාන ආණ්ඩු පක්ෂයේ ඉන්න අයගෙන් දැන් තමුන්නාසලා මේ ජනතාවට අපේ රටේ ජනතාවට බයිසිකලයක් ලබා අඩුවිලට ගන්න, එහෙම නැත්නම් වාහනයක් අඩුවිලට ගේන්න අවස්ථාව සලසා දීලා තියෙනවද කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී අහන්න තියෙන්නේ. ඉතින් අපි දන්න දැන් මොන තරම් අනපනක් වෙනස් කරන්න හැදුවත් අපිට තේරෙන හැටියට නම් ඒ වගේ වාහන ආනයන කරුවොත් එක්ක සාකච්ඡා කරනකොට මේ අය කියන්නේ අපිට වාහන ආනයනය කිරීමට පුළුවන් කමක් නැහැ දැන්. දැනට ලබා තියෙන ගෙනත් තියෙන වාහන ටිකවත් අපිට විකුණ ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි අද තියෙන්නේ කියලා තමයි ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒකට මූලික වශයෙන් හේතුව හැටියට අපි දකින්නේ කතානායකතුමනි විශේෂයෙන්ම මේ තියෙන අධික තීරුබදු. මේ තීරුබද්දත් එක්ක මේ අය කරන රජය අය කරන තීරුබද්දත් එක්ක මේ අයට වාහනයක් මිලදී ගන්න පුළුවන් කමක් නැහැ. අධික තීරුබද්ද ගෙවලා සහන මිලකට වාහනයක් ලබා ගැනීමට අද වර්තමාන ජනතාවට එහෙම නැත්නම් මේ රටේ පුරවැසියන්ට දැඩි සීනියක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී කියන්න කැමතියි වර්තමාන රජයට යම් යම් සංශෝධන ගෙනල්ලා වාහන අපනයනයට තියෙන සීමා සම්බන්ධව තියෙන ගැටලු නිරාකරණය කරලා දෙනවට වඩා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම සහන මිලට වාහනයක් ලබා ගන්න, ඒ වගේම සහන මිලට ත්‍රිරෝද රථයක් ලබා ගන්න, එහෙම නැත්නම් මෝටර් සයිකලයක් ලබා ගන්න, ඒකට අවශ්‍ය කරන අවස්ථාව ලබා දෙන්න කියලා තමයි අපිට මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටින තියෙන්නේ. එහෙම නැතුව මොනතරම් දේවල් කතා කිරුවා වුණත් තමුන්නාසලා සංශෝධන ගෙනවා වුණොත් මම හිතන්නේ දැන් ඉදිරි කාලයේදී මේ තියෙන තත්ත්වෙත් එක්ක වාහන ගෙන්නීමේ කටයුත්තක් වර්තමාන වාහන ආනයනකරුවෝ කරයි කියලා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් අද එයට නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි අනික් පැත්තෙන් ගත්තොත් එහෙම විශේෂයෙන් මේ කාලේ අපි දන්න ආණ්ඩුව දැන් බලාපොරොත්තු වෙන්නේ මේ වාහන ආනයනයෙන් විශාල බදු ආදායමක් ලබා ගන්න. ඒ බදු ආදායම ලබා ගැනීම අපේක්ෂාවත් අද සීනියක් බවට පත් වෙලා තියෙනවා. රජයේ බලාපොරොත්තු වෙන ආදායම ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැන්ට තියෙන්නේ වාහන ආනයනය කරන කිරණ ආකාරයට ඉදිරි කාලයේදී මනතරම් සහන සලසලා දුන්නා වුණත් ඒ අයගේ තියෙන බාධා ඉවත් කරලා දුන්නා වුණත් වාහන ආනයනය කරන්න අපි පෙළඹෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කටයුත්ත කරන්න යන්නේ නැහැ කියන එක තමයි අද වාහන ආනයනකරුවන්ගේ මැසිවිල වෙලා තියෙන්නේ. ඒ තමයි මම මේ අවස්ථාවේදී කියන්න තියෙන මොනතරම් දේවල් කිරුවා වුණත් මේකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේකින් රටේ ජනතාවටත් ඒ වගේ මහානායක කරුණටත් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන අධික තීරුබද්ද අඩු කරලා මේ සහනදායි ලෙස වාහන ගෙන්වීමේ අවස්ථාව සලසා දීම තමයි මේ කාලේ කරන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙනම් අපි දන්නවා දැන් ආනයන කරුවන්ට වාහන ආනයන කරුවෝ විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි අනිකුත් අපි දන්නා නොයෙකුත් ආකාරයේ ආනයන කරුවෝ ඉන්නවා. ඒ වගේම අපි දන්නා අපනයන කරන අයත් ඉන්නවා. මේ අපනයන කරන උදවියටත් ඒ වගේම ආනයන කරන ව්‍යාපාරිකින්ටත් අද මං හිතන හැටියට වරායට ගියොත් එහෙම නැත්නම් කස්ටම් එකකින් මේ කටයුතු කරගන්න නිසියාකාරව ක්‍රියා කරන්න ගියොත් එහෙම නොයෙකුත් ආකාරයේ බාධා තියෙනවා. ඒක අපි කවුරුත් කතා කරන්න නැති ප්‍රශ්නයක්. මම ඉල්ලහිට කැමති පහුගිය දවස්වල අපි දැක්කා ආනයන කරුවන්ටත් ඒ වගේම අපනයන කරුවන්ටත් නොයෙකුත් ආකාරයේ බරපතල ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ තමුන්නාසලා අපි දන්න මේ කන්ටේනර් ටික නිසියාකාරව නිෂ්කාශනය කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම ඒවා මාස ගණන් කල් ගියත්තා මාස ගණන් ගියා මේ ගායට මේක නිෂ්කාශනය කරගන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් අද වෙනකන් රජයේ බලයට පත් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තියෙනවා වුණත් ඒ යට තාම මේවට සම්බන්ධ ක්‍රියාකාර විසඳුම් ලබා දෙන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒවා සම්බන්ධව තවදුරටත් වංචා දූෂණ සිද්ධ වෙනවා කියන එක තමයි ආනයන කරුවන්ගෙත් ඒ වගේම අපනයන කරුවන්ගෙත් මැසිවිල වෙලා තියෙන්නේ. ඉතින් අපිට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය දවස්වල ඒ තදබදයේ ඇස්සේ කන්ටේනර් 327කුත් නිදහස් කරන්න කටයුතු කෙරුවා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා කියලා කිව්වට තාම රජයේ ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා ඒක සම්බන්ධව ජනතාවට තේරුම් කරලා දුන්නේ නැහැ. ජනතාවට තොරතුරු ටික ලබා දුන්නේ නැහැ. මේ කන්ටේනර්වල තිබුණේ මොනවද? එහෙම නැත්නම් මේ කන්ටේනර්වල රටට අහිතකර දේවල් එහෙම නැත්නම් වංචාසහගතව බදු ගෙවන්නේ නැතු ගෙනාවු ද්‍රව්‍ය මොනවද කියන එක ගැන කිසිම සඳහනක් කරන්න මේ වර්තමාන රජයේ අය අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඒවත් බරපතල ප්‍රශ්න. අනිත් පැත්තෙන් ගියොත් එහෙම ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි ආනයන කරුව එහෙම නැත්නම් අපනයන කරුව කියන මැසිවිල්ල තමයි තමන්ට බඩු ටික නිශ්වාසනය කරන්න ගියාම තියෙන ගැටලු සාගත තත්ත්වය. ඒ වගේම අපි දන්න නිලධාරීන්ගේ තියෙන ගැටලු, ඒවා සම්බන්ධව තියෙන මුදල් හදල් දෙන්න තියෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ මුදල් ලබා දීලා සන්තෝෂම් ලබා දීලා ඒ බඩු ටික නිදහස් කරගෙන මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ඉල්ලා හිටින්නේ මේ අපේ මිතුමන්ල වංචාව දූෂණය හැම පැත්තෙම නැති කරන්න ඕයි කියලා බලයට ආවේ. ඉතින් බලයට ආවනම් මම ඉල්ලා හිටින්නේ කැමතියි ඔබතුමන්ල මේ සංශෝධන ගේනා වගේම වරායේ ඇතුළත තියෙන ඒ වගේම අපේ රේගුවේ තියෙන අනිකුත් ගැටලු සහ ඒ වගේ ප්‍රශ්න සම්බන්ධවත් ඔබතුමන්ලගේ අවධානය යොමු කරලා මේ වංචාවෙන් දූෂණයෙන් තොරව අත යට මුදල් ගනුදෙනු නැතුව මේ බඩු භාණ්ඩ ටික නිදහස් කර ගැනීම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. ඉතින් අපි පැත්ත අපනයනේ පැත්ත ගත්තොත් එහෙම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අපනයනේ ඉතාමත් වැදගත්. දැන් මොකද අපනයනේ මේ දවස්වල අපිට වැදගත් වෙලා තියෙන අපි දන්නවා විදේශ විනිමය නැතුව අපිට කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. පහුගිය කාලේ අපි දන්නවා පහුගිය රජයටත් ඒ අර්බුදය තිබුණා. ඒ විදේශ විනිමය තිබුණේ නැහැ. විදේශ විනිමය නැති නිසා අපිට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් ටික ගෙන්න ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දැන් ඉදිරි කාලේ තව අවුරුද්දක් දෙකක් යනකොට අපි දන්නවා අපිට දැන් ණය ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන ඩොලර් වලින් විදේශ විනිමයෙන්. ඉතින් ඒව සම්බන්ධ විදේශ විනිමය උපයා ගැනීම සම්බන්ධව එහෙම නැත්නම් ඒවට තියෙන අවහිරතාවයන් සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා කියලා අපිට පේන්නේ නැහැ. මම කියන්නේ හොඳම උදාහරණය තමයි අපි කවුරුත් දන්නවා දැන් ඇඟලුම් ශේෂ්ඨය ගැන කතා කරුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මේ රට පළවෙනි සැරේ වැඩියම විදේශ විනිමය ලබා දෙන ඇඟලුම් ශේෂ්ඨය. ඉතින් ඇඟලුම් කර්මාන්තය අද තියෙන තත්ත්වය හැටියට අපි දන්නා බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අය කියන්නේ මොකද්ද මේ ඇඟලුම් කර්මාශාලා පවත්වාගෙන යන්න බෑ. තවදුරටත් අපිට මේවා කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ හොඳම උදාහරණය තමයි ඊයේ පෙරේදා. ඔබතුමා දන්නවා නෙක්ස්ට් කියන ඒ කියන්නේ පැරණිම ඇඟලුම් කර්මාන්ත ආයතනේ අපේ කටුනායක තියෙන. ඒක වහන්න කටයුතු කෙරුවා. අද 2000ක් විතර මහපාරට පැටලලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි කල්පනා කරන්න ඕනේ මේ ආරක්ෂා කරන්නේ මේ වැඩ පිළිදෙරක්. ආණ්ඩුව මූලිකත්වය දෙන්න ඕනේ මේ කාරණාවල් වලට. එහෙම නැත්නම් පෞද්ගල දවසල දෙච්ච වංචා දූෂණ සම්බන්ධව එහෙම නැත්නම් මේ කරපු වංචා සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න මෙතනට අවිලා ලිස්ට් ඉදිරිපත් කිරීමේ පමණක් මේ කටයුත්ත කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ඇඟලුම් කර්මාශාලාව අද කියන මැසිවිල්ල තමයි මම දැක්ක ගිය පුවත්පත් සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවේදී කියන්නේ මොකද්ද මේ පිරිවැයත් එක්ක අපිට දරා ගන්න බෑ. දැන් හෙට අනිද්දා වෙනකොට විදුලි බිල තවත් වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. මේ විදුලි බිලත් එක්ක කොහොමද මේ කර්මාශාලාව පවත්වා යන්නේ කියන එක තමයි ගැට තියෙන මැසිවිල්ල. ඕක නියෝජ්‍ය කතානායකතුමනි ස්තුති. ඉතින් මේගොල්ලෝ කියන්නේ මේවා සම්බන්ධ යම් කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන අපිට සහන මිලට යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මේ කර්මාන්ත ටික පවත්වා ගන්න. අපි පිරිවැය අඩු කරන්න වැඩපිළිවෙළක් කරන්න. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි තව පැත්තෙන් ගත්තොත් එහෙම. අනිත් පැත්තෙන් අපේ ප්‍රධාන අපනයන ආදායම් මොකද්ද? තේ කර්මාන්තය. දැන් තේ කර්මාන්තය සම්බන්ධවත් අද ලොකු අර්බුදයක් තියෙනවා. තේ කර්මාන්ත ශාලාව හිමියොත් ඒ මැසිවිල්ලම තමයි කියන්නේ. මොකද අපේ නිෂ්පාදන වියදම් වැඩි වෙලා තියෙනවා. නිෂ්පාදන වියදම් වැඩි වුණාට අපිට ලැබෙන ආදායම අඩු වෙලා තියෙනවා. නිෂ්පාදන වියදම් වැඩි වෙනකොට අපේ තේ කර්මාන්ත තේ කර්මාන්තේ නියැලලා ඉන්න උඩා තේවතු හිමියන්ට ඒගොල්ලන්ට ලබා දෙන ආදායම, ඒ කියන්නේ ඒගොල්ලන්ට තේ කිලෝ එකක් සඳහා, දළු කිලෝ එකක් සඳහා ලබා දෙන ආදායම අඩු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මෙතන නිෂ්පාදන වියදම් වැඩි වෙලා තියෙන නිසා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේවා සම්බන්ධව තමයි ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න ඕනේ. ආණ්ඩුවේ දැඩි අවධානයක් යොමු කරලා මේ අපනයනේ වර්ධනය කරන්න තියෙන බාධා ඉවත් කරලා දීලා ඒකට අවශ්‍ය කරන සහන මිලට අවශ්‍ය කරන අනිකුත් පිරිවැය ලබා දෙන්න යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ගෙත් නැත්නම් මං හිතා අපි කොච්චර කතා කරනවත් මෙතනට ඇවිල්ලා අපිට මේකෙන් සහනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රට ඉස්සරහට යන්නෙත් නැහැ. නැත්නම් මෙතනට ඇවිල්ලා දෙපැත්තට කතා කර කර ඉඳලා අර පැත්තේ තියෙන චෝදනා ටික මෙහෙට කියනවා, මෙහෙ තියෙන චෝදනාවල් ඔබතුමාලට කියනවා. ඒවට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ කියලා තමයි මට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. මොකද පළවෙනි කාරණා වරදක තමයි. මොකද අපේ ප්‍රධාන ආදායම් මාර්ග දෙක. ඒ ආදායම් මාර්ග දෙක කඩා වැටුනොත් එහෙම කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අපි කවුරුත් කියන්න දෙයක් නැහැ. අමුතෙන් කියන්න දෙයක් නැහැ. මොකද විදේශ විනිමයේ නැත්තම් මොන දෙයක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. කොච්චර දේශීය වශයෙන් අපි ආදායම් උපදවන්න කටයුතු කරුවත්. ඒ නිසා මේක සම්බන්ධව දැඩි අවධානයක් රජයේ විසින් යොමු කරන්න ඕනේ. ඒක තමයි කිය යුත්තේ. ඉතින් මට නම් පේන්නේ නැහැ මේ මාස 6 ඇතුළතදී මේ පැත්තෙන් යම් කිසි සහනයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණායි කියලා. ඉතින් මේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී රජයේ පැත්තට යෝජනා කරමින් අද මේ අවස්ථාව තමුන් වාසේ ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් මගේ වචන සාකච්ඡා කරන බොහොම ස්තුතියි.